ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් භූගෝල විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්න බණ්ඩාරවිල කුඩාකොසම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රි ගුරුපියාණන්.
ආයුබෝවන් දරුවනි, අද දිනේදී 11 ශ්‍රේණිය විෂයට අදාළව භූගෝල විද්‍යා විෂය සම්බන්ධව පාඩමක් ගෙනීමටයි මම සූදානම් වන්නේ. එසේනම් දරුවනි, අද දවස තුල අපි ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ සුවිශේෂී වූ පාඩමක් පිළිබඳවයි. එසේනම් ඔබ පාඩමට සූදානම් වීම සඳහා ඔබේ පෙළපොත, පෑන් පැන්සල්, සටහන් පොත් මේවා ඔබ ළඟ තබා ගන්න දරුවනි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් ගෙන එන මෙම පාඩම් මාලාව තුළ අද දිනේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන කාරණේ තමයි දේශගුණික වෙනස් වීම කියන කාලෝචිත මාතෘකාව පිළිබඳව. ඔබ කලින් පාඩම් වලට සම්බන්ධ වුණා නම් අපි දේශගුණික වෙනස් වීම පිළිබඳව, නැත්නම් දේශගුණික විපර්යාස පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගන්නට පුළුවන් වෙන්නේ ඇති. එසේනම් දරුවනි, අද අපි එම පාඩමේම තවත් කොටසක් පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අපි ප්‍රථමයෙන්ම අවධානය යොමු වෙමු ඔබේ පෙළපොතේ තියෙන 8 පාඩමේ දේශගුණික වෙනස් වීම නිසා මානුෂ කටයුතු වලට ඇතිවන බලපෑම. දේශගුණික වෙනස් වීම නිසා මානව කටයුතු වලට ඇතිවන බලපෑම් පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වන්නේ. එහෙමනම් දරුවනි, මේ 21 සියවස තුල දේශගුණික වෙනස් වීම සිදුවන බවත්, එය කිසිදු රටකට එයින් බේරී සිටීමට නොහැකි බවත්, සෑම රටකටම මෙහි බලපෑම් වලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අවට පරිසරයේ තිබෙන ශාක, සතුන්, මිනිසා, මේ භූමිය, මේ ජලය, මේ සියලුම දේවල්, මේ සියලුම සංරචකවලට බලපෑම් ඇතිවීම විශේෂයෙන්ම මේ දේශගුණික වෙනස් වීම නිසා සිදු වෙනවා. මෙහිදී මේ පෘථිවියේ සිටින සුවිශේෂීම ජීවියා විදියට අපි සලකන මිනිසා, මිනිසාට විශේෂයෙන්ම මිනිස් කටයුතු වලට, මේ මානව කටයුතු වලට කොයි විදිහටද මේ දේශගුණික වෙනස් වීම බලපාන්නේ? නැත්නම් අපි ගත්තොත් මේ මිනිසාට, මිනිසා එදිනදා තමන්ගේ කාර්යයන් ඉටු කර ගැනීමේදී ඒ සියලු කාර්යයන් සඳහා දේශගුණික වෙනස් වීම බලපාන ආකාරය පිළිබඳව අපි සොයලා බලමු. එහෙමනම් දුවේ පුතේ, අපි ගත්තොත් මේ මානව කටයුතු වලට මිනිසා විසින් සිදු කරන විවිධ කටයුතු තියෙනවා. ඒවනේ අපි මානව කටයුතු කියලා හඳුනාගන්නේ. එතකොට මේ පරිසරයත් එක්ක මිනිසා සිදු කරන ඒ මානව කටයුතු වලට ඍජු වශයෙන්ම මේ දේශගුණික විනාශ වීම, නැත්නම් දේශගුණික විපර්යාස බලපෑම් ඇති කරනවා. එක අපි එක මානව කටයුත්තක් ගත්තොත් විශේෂයෙන්ම ඔබ දන්නවා ධීවර කර්මාන්තය කියන එක. ධීවර කර්මාන්තය කියන එක. ධීවර කර්මාන්තයට විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස බලපෑම් සිද්ධ කරනවා. ඒ කොහොමද කියලා අපි බලමු. ඔබ දන්නවා දැන් ධීවර කර්මාන්තයේදී විශේෂයෙන්ම අපිට මෙතනදී විශේෂ වැදගත්කමක් හිමිනවා කරදී දීවර කර්මාන්තේ නැත්තම් සාගරාසිතව සිදු කරන දීවර කර්මාන්ත. මේක තමයි ලෝකේ මහා පරිමාණයෙන්ම සිද්ධ වෙන දීවර කර්මාන්තය. එතකොට මේ දේශගුණික වෙනස් වීම සිද්ධ වෙනකොට විශේෂයෙන්ම දැන් සාගර ජලයේ උෂ්ණත්වයේ ඉහළ යනකොට මේක ඍජු වශයෙන්ම බලපානවා සාගර ජීවීන්ට. එතකොට ලෝකේ පිහිටා තිබෙන විශාල මත්ස්‍ය බිම් තියෙනවා. ඔය උතුරු පැසිෆික් මත්ස්‍ය බිම, විශේෂයෙන්ම ඊසාන දිග ඇට්ලන්ටික් මත්ස්‍ය බිම, මේ වගේ මසුන් ගැවසෙන විශාල වශයෙන් මසුන් ගැවසෙන ප්‍රදේශවලට විශාල බලපෑම් ඇති වෙනවා. එතකොට මේ මත්ස්‍ය බිම් විනාශ වෙනවා. ඒ විශේෂයෙන්ම සාගර ජීවීන්ට මේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක අර එලිනෝ වගේ ක්‍රියාවලින් නිසා විශේෂයෙන්ම උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ඒ සතුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය වෙනවා. මේක නිසා විශාල වශයෙන් ඔය සාගරයේ සිටින මත්ස්‍යයන් මිය යාම දක්නට ලැබෙනවා. එතකොට මේක විශේෂයෙන්ම බලපානවා දීවර කර්ම. එතකොට අර දීවර අස්සැන්න අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට දීවරයෙන්ට ලැබෙන අස්සැණු අඩුවීමක් දක්නට ලැබෙනවා. එතකොට යම් යම් කාලවලදී දරුවනි අපිට වාර්තා වෙලා තියෙනවා අර විශාල වශයෙන් මාළුවෝ මැරිලා වෙරළ තීරයට ගොඩ ගහන අවස්ථා. එවැනි අවස්ථා ගණනාවක් ලෝකේ වාර්තා වෙලා තියෙනවා. එතකොට ඒකෙන් පෙන්නන්නේ මේ අර සාගර ජලයේ උෂ්ණත්වයේ වැඩිවීම තුල ඒ මසුන්ට ඒවා දරා ගන්න බැරුව ඒගොල්ලන් මිය යනවා. මෙහෙම එකක් වෙනවා. එතකොට අද ප්‍රධාන වශයෙන් දීවර කටයුතු වලට එහෙමනම් බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේක එතකොට අපිට අනාගතයේදී දීවර කර්මාන්තයේ තුල නියැලෙන ඒ දීවරයින්ට තමන්ගේ ආදායම් අඩුවීමට එක හේතුවක් වෙනවා. එතකොට දීවර කර්මාන්තයේ බිඳ වැටීමකට විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස සිදු වෙන බව අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඊළඟට තාපත්තකින් ගත්තොත් දැන් අපි දන්නවා මේ දේශගුණික විපර්යාසවලදී මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට එතනදී සිදුවන දේ තමයි අර වාෂ්පීකරණය කියන දේ ඉහළ යනවා, වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පොළවේ තියෙන මේ භූමියේ තියෙන ජලය සියල්ල මොකද වෙන්නේ? වාෂ්පීකරණයකට ලක් වෙනවා. එතන මේක විශේෂයෙන්ම අපිට හඳුනා ගන්න ලැබෙනවා මේ නිවර්තන ප්‍රදේශ ආසිතව. එතන නිවර්තන ප්‍රදේශ ආසිතව ප්‍රධාන වශයෙන්ම මේ භූමිය රත් වෙලා ඒක තුල සිදුවන දේ තමයි වාෂ්පීකරණයේ ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මෙන්න මේක නිසා මොකද වෙන්නේ? වාෂ්පීකරණයේ ඉහළ යනකොට සිදුවන දෙයක් තමයි මේ ඒ භූමිය විශේෂයෙන්ම පාංශු ජලය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ භූමිය තුල ලවණ ස්වභාවයේ ලවණීකරණය වීමක් සිද්ධ වෙනවා. මොකද ජලයේ වාෂ්ප වෙනකොට අර පසේ ලවණ ගතිය ලවණ අවක්ෂේපණය වීම තුල ලවණ වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට නිවර්තන ප්‍රදේශාසිත මේ ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් සිද්ධ වෙනකොට ලවණ ස්වභාවයේ වැඩි වෙනවා කියන්නේ එතකොට භෝග වගාවට අනුචිත බිමක් නිර්මාණය වෙනවා. අනුචිත බිම් නිර්මාණය වෙනවා. එතකොට කුෂිකර්මාන්තයට ඒක ඍජු වශයෙන් බලපානවා. එතකොට එතනදී සිදුවන දේ තමයි කුෂිකර්මාන්තය බිඳ වැටීමකට ලක් වෙනවා. කුෂි බිම් ප්‍රමාණය අඩු වීගෙන යනවා. එතකොට මේ ලවණීකරණය වීමත් එක්ක එක පැත්තකින් ගත්තොත් එහෙම අර කාන්තාරකරණය කියන එක වැඩි වෙනවා. මේකත් එතකොට මේ දේශගුණික විපර්යාසත් එක්ක සිද්ධ වෙන දෙයක්. අද ලෝකයේ අද ගත්තොත් ප්‍රධානම කාන්තාරකරණයට ලක්වන ප්‍රදේශය තමයි මේ සහෙල් කලාපයේ සහරා කාන්තාරයේ දකුණෙන් තියෙන ප්‍රදේශ ටික. අද ඒවා ශීඝ්‍රයෙන් මේ ලවණීකරණයකට ලක් වෙලා කාන්තාර බවට පත්වෙගෙන යන ස්වභාවයක් තියෙනවා. එතකොට අනාගතයේදී මේ කුෂිකර්මාන්තයට ඍජු බලපෑමක් විශේෂයෙන්ම ඇතිවන බව විශේෂයෙන්ම පෙන්වනවා. එතකොට පස්සේ ලවණීකරණය වැඩි වෙනවා කියන්නේ කුෂි භෝග වගාවන් වලට ඒ ඍජු බලපෑමක් ඇතිවන බව විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන්. ඒකත් එක්කම තමයි අර කුෂිකාර්මික භෝග වගාවන් වලත් මොකද වෙන්නේ, අස්වනු අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තව පැත්තකින් මේ දේශගුණික වෙනස් වීම සිද්ධ වෙනකොට තව කාරණයක් වෙනවා. ඔය මේ අර විශේෂයෙන්ම ගත්තොත් ඔය ලෙඩ රෝග බහුල වීම, ඒ වාගේ ඒ ලෙඩ රෝග බහුල වෙන්නේ කොහොමද, විවිධ රෝග වාහක කෘමීන්ගේ වර්ධනය වැඩි වෙනවා. රෝග වාහක කෘමීන්ගේ වර්ධනය වැඩි වෙලා විවිධ ලෙඩ රෝග වලට හේතු වෙනවා. නැත්තම් විවිධ ලෙඩ රෝග වසංගත රෝග ව්‍යාප්තියට ඒක හේතුවක් වෙනවා. දැන් අපි මේකෙදී උදාහරණයක් ගමු, මතුරු නේද, විශේෂයෙන්ම ඩෙංගු මතුරුවන් වගේ ඒ වගේ සත්තු බෝවීම තුල මිනිසුන්ට ඒක බලපානවා. ඒතකොට ඒ සතුන් මගේ විශේෂයෙන්ම එවැනි මාරාන්තික රෝග වසංගත රෝග වර්ධනය වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. මොකද උෂ්ණත්වයේ වැඩි වෙනකොට මේ කෘමීන්ගේ ගහණය වැඩි වෙන්නේ, ඔවුන්ගේ අර බෝවීම ශීඝ්‍රතාවයේ වැඩි වෙනවා. මොකද උෂ්ණත්වයේ වැඩි වෙනකොට හොයාගෙන තියෙන ඒ වගේ ඒගොල්ලන්ගේ අර බිත්තර ඉක්මනින් පිපිරීලා කීටියෝ පිට වෙන බව. ତେଣୁ මේක එතකොට මිනිසාගේ එදිනදා කටයුතු වලට බලපෑමක් වෙනවා. මිනිසාගේ සෞඛ්‍යයට ඍජු වශයෙන්ම බලපෑමක් වන සිදුවීමක් විදිහට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එහෙනම් අද මේ දේශගුණ විපර්යාසත් එක්ක තව පැත්තකින් ඔය කුෂිකර්මාන්තයට ඒත් බලපෑමක් වෙනවනේ. ඒ කොහොමද, කෘමීන්ගේ වර්ධනයේ වැඩිවීම, විශේෂයෙන්ම අසාමාන්‍ය විදියට කෘමීන් ව්‍යාප්ත වීම. දැන් ලංකාවෙත් ඔයක ආවනේ දරුවා අර තිරිඟු බඩිරිඟු වගාවට. බඩිරිඟු වගාවේදී විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් අර සේනා දලඹු වසංගතය. ඉදරන්නේ ඒ වගේ දැන් මේ දේශගුණ විපර්යාස සිද්ධ වෙනකොට අර වගේ කෘමීන්ගේ වැඩිවීමත් එක්ක, ඒ කෘමීන්ගේ බෝවීම වැඩිවීමත් එක්ක ඒවා ඒගොල්ලන්ගේ දැඩි බලපෑම් කුෂිකාර්මික බිම් වලට ඇති වෙනවා. ඔය ඒ වගේම තමයි ඔය කාන්තාර පළඟැටියන් ඒ වගේ කෘමි විශේෂ බෝවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙලා ඒකෙන් විශාල වශයෙන් වගා බිම් වලටත් හානි සිදු වෙනවා. තව පැත්තකින් ගත්තොත් අපිට පෙන්වන්න පුළුවන් ඔය ස්වභාවික ආපදා කියන ඒවා වැඩිවීම. මේ දේශගුණක වෙනස් වීම එක්ක ස්වභාවික ආපදා තීව්‍ර වීමක් පෙන්වනවා. අද ලෝකේ කතා කරනවා නිරන්තරව මේ ස්වභාවික ආපදා ගැන. ඔබ කලින් පාඩම්වලදී දරුණේ ඉගෙනගෙන තියෙනවා මේ ස්වභාවික ආපදා ගැන. ඒතුළ මේ දේශගුණ විපර්යාස කොහොමද ස්වභාවික ආපදා වැඩි කරන්න හේතු වෙන්නේ? එකක් තමයි දැන් අර වාෂ්පීකරණයත් එක්ක නියගේ ඇති වෙනවා. නියගේ කියන්නේ මොකද්ද? ස්වභාවික ආපදාව. එතකොට ඒක විශේෂයෙන්ම අපිට හඳුනා ගන්න ලැබෙනවා. එතකොට නියගේ තීව්‍ර කරන්න, නියගේ වැඩි කරන්න, නියගෙන් ඇතිවන බලපෑම් වැඩි කරන්නට එහෙනම් දේශගුණ විපර්යාස හේතු වෙලා තියෙනවා. එතකොට ලෝකයේ තියෙන සමහර ප්‍රදේශ දිහා බැලුවම වසරකට අධික කාලයක් වර්ෂාව නොමැතිව පවතින කාල අද දක්නට ලැබෙන. එතකොට වර්ෂාව හිග වෙනවා කියන්නේ එතකොට නියගිය දිගු කාලයක් තියෙනවා කියන්නේ ශාක වර්ධනයට ඒක බලපෑමක් වෙනවා. එතකොට ඒකෙන් එක පැත්තකින් කුෂිකර්මාන්තයේ බිඳ වැටෙනවා, තව පැත්තකින් ශාක වර්ධනය වෙන්නේ එතකොට ස්වභාවික වන ගහණේ අඩු වෙලා යනවා. මේ වගේ බලපෑම් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ සුලිසුලං කියන ඒවා. සුලිසුලං කියන ඒවා විශේෂයෙන්ම ඇති වෙනවා. මොකද ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට මේ පීඩනයේ ළමයි වෙනස්කම් ඇති වෙනවා. එතකොට දැන් පීඩනයේ වෙනස්කම් ඇති වෙනකොට නිතරම අර වායු ධාරාවන් රත් වෙලා ඉහළට යනකොට අඩුපීඩන කේන්ද්‍ර නිර්මාණය වෙනවා. එතකොට මේ අඩුපීඩන කේන්ද්‍ර නිර්මාණයත් එක්ක අර වැඩි පීඩන වල සිට අඩුපීඩන කේන්ද්‍ර දක්වා අසාමාන්‍ය විදිහට සුලන් හමාගැනීම සිද්ධ වෙනවා. දුර වායු කැළඹීම් මෙහෙම වැඩිවීමක් විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. මේවා තමයි මේ ස්වභාවික මේ ආපදාවල වැඩිවීම තුල අපිට පෙන්වා දෙන්නේ. ඒ දුරු සුලන් සුලිසුලන් වල බලපෑම. ඒ වගේම තමයි දරුවනේ තව පැත්තකින් මේ ඔයගොල්ලන් දන්නවද මේ ස්වභාවික ආපදා අතර එකක් තමයි මේ ජල ගැලීම. ජල ගැලීම ඇති වෙන්නේ කොහොමද? වර්ෂාපතනයේ අධික වීමත් එක්කනේ ජල ගැලීම් තත්ත්වය ඇති වෙන්නේ. අද බලන්න ලෝකේ ගොඩාක් රටවල් වල මේ ජල ගැලීම් වලට ලක් වෙලා විශාල ජීවිත ප්‍රමාණයක්, විශාල දීපල ප්‍රමාණයක් ලෝකයට අහිමි වීගෙන යන ස්වභාවය. එතකොට මේ අධික වර්ෂාපතනයේ ඇති වෙන්නේ මොන නිසාද? මේ අධික වැසි ඇති වෙන්නේ මේ පරිසරයේ උණුසුම් වෙන්න වෙන්න වාෂ්පීකරණයේ වැඩි වෙලා, ඒකෙන් වායුගෝලයට එකතු වෙන ජල වාෂ්ප වැඩි වෙලා, ඊට පස්සේ ඒවා ඝනීභවණී වෙලා ධාරානිපාත වැසි ඇදහැලෙන්නට හේතුවක් වෙනවා. එතන එවැනි ධාරානිපාත වැසි එක්ක ඊළඟට ඇතිවන ප්‍රතිඵලය තමයි මේ ජල ගැලීම් කියන එක විශේෂයෙන්ම හඳුනාගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේකත් එක්කම අධික වර්ෂාපතනයේ දෙන මෙවැනි ස්වභාවික ආපදාවන්. එතකොට අර සුලිසුලං, නියගය, අධික වර්ෂාපතනයේ මෙන්න මේවත් එක්ක මේවා නිතර ඇති වෙනකොට මානව කටයුතු වලට ඍජු බලපෑම් සිදු වෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන් වෙනවා. තව පැත්තකින් ගත්තොත් දරුවනේ, දැන් මේ වර්ෂාපතන රටාවන් කියන ඒවා වෙනස් වීගෙන යනවානේ. දැන් ඔබේ බලන්න පෙළපොතේ තියෙනවා මෙහෙම එකක්. වර්ෂාපතන රටාව වෙනස් වීම නිසා වගා කටයුතු වලට බාධා ඇතිවීම. අපි දන්නවා දීර්ඝ කාලයක් තුල මේ පරිසරය තුල මේ ගොඩනැගිච්ච වර්ෂාපතන රටාවක් තියෙනවා. දැන් ඔබ ඉන්න පරිසරය බලන්න. අපි ජීවත් වෙන පරිසරය තුල එක කාලයකට වහිනව, එක කාලයකට වහින්නේ නෑ. ඒ තමයි වර්ෂාපතන රටාව දීර්ඝ කාලයක් තුල. දෙසැම්බර් මාසයේ හොඳට වහිනවා, අගෝස්තු මාසයේ වැස්ස අඩුයි. එතකොට මේ වර්ෂාපතන රටාවන් වෙනස් වීම පෙන්නනවා මේ දේශගුණික විපර්යාසත් එක්ක වෙනස් වීම එක. එතකොට වර්ෂාපතන රටා කියන්නේ එහෙමනම් අපි වැසෙයි ලැබෙන්න ඕනි කාලවලදී වැසි ලැබෙන්නේ නැතුව, වැසි නොලැබෙන කාලවලදී වැසි ලැබීම. එතකොට අර ගොවිතැන් කටයුතු වලට නැත්නම් වගා කටයුතු වලට ඒක බලපානවා. මොකද දීර්ඝ කාලයක් කෘෂිකර්මාන්තයේ යෙදෙන අය හුරු වෙලා තියෙනවා මේ වර්ෂාපතන රටාව අනුව භෝග වගා කරන්න. එතකොට අර වැසි ලැබෙන්න ඕනි කාලවලදී වැසි නොලැබී යනකොට ඒ කාලවලදී භෝග වගා කරොත් එතකොට නියගයට හසු වෙලා වැස්ස අඩුවීම තුළ අස්වැන්න සහ භෝග වගාවන් විනාශ වීමට ඒ හේතුවක් වෙනවා. එතකොට මේක තුළ ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් ඇති වෙනවා. එතකොට එහෙමනම් විශාල වශයෙන් ආහාර නිෂ්පාදනය මේ තුළ අඩු වෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තාපත්තකින් අපිට පෙන්වන්න පුළුවන් දරුවනේ, මේ වෙරළාශ්‍රිත භූමි තියෙනවා. නැත්නම් අපි කියන වෙරළබඩ තැනිතලාව තියෙනවනේ. අද ලෝකයේ වැඩිම ජනගහනයක් වාසය කරන්නේ වෙරළබඩ තැනිතලා ප්‍රදේශ ආශ්‍රිතව. දැන් අපේ රටේ පොඩ්ඩක් හිතලා බලන්න. අපේ රටේ ජනගහනයේ වැඩි කොටස ජීවත් වෙන්නේ මේ වෙරළබඩ ප්‍රදේශවලනේ. සාමාන්‍යයෙන් ගත්තොත් ඔය වෙරළබඩ ප්‍රදේශ මීටර 100ක සීමාව තුල, ඒ කියන්නේ වෙරළේ සිට මීටර 100ක රට ඇතුළට වෙන්න මීටර 100ක සීමාව තුල තමයි විශාල පිරිසක් වාසය කරන්නේ. ඒතර ලෝකෙත් ඒ වගේ වෙනත් රටවල් වල වෙරළ තීර හිමි රටවල් වල විශාල පිරිසක් වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වෙනවා. එතකොට මේ දේශගුණික විපර්යාස නිසා විශේෂයෙන්ම අර පහත් බිම් අර මුහුදට යටවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙරළබඩ ප්‍රදේශාසිතව බොහෝ බිම් අර සාගර ජල මට්ටම ඉහළ යාමත් එක්ක ඒ වෙරළ බිම් යට වෙනවා. එතකොට මේකෙන් මොකද වෙන්නේ? මිනිසුන්ගේ වාසස්ථාන අහිමි වෙනවා. ඊළඟ මිනිසු ගොඩනගලා තියෙන වගා බිම් අහිමි වෙනවා. ඒ වගේම තමයි නගර අහිමි වෙනවා. එතකොට මේකෙන් ඔන්න විශේෂයෙන්ම අර වෙරළාසිත බිම් එහෙනම් අහිමි වීම නිසා වෙරළ තීරයේ තුල මානව භූ දර්ශනය සම්පූර්ණයෙන්ම මිනිසාට අහිමි වී යාමක් සිදු වෙමින් පවතිනවා. මොකද මේ අර ග්ලැෂියර් දිය වෙනකොට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක ග්ලැෂියර් දිය වෙනවා. එතකොට සිද්ධ වෙන දේ තමයි සාගර ජල මට්ටම ඉහළ යනවා. මේක ඉදින් වළක්වන්න බෑ. එන වළක්වන්න නම් අපි ගෝලීය උෂ්ණත්වය ඉහළ යන එක අවම කරගන්නට පියවර ගන්න වෙනවා ළමයි. එහෙම වුණොත් අපිට අර ග්ලැෂියර් දියවීම යම් තරමකින් හෝ අඩු කරගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මේ මානව ජනාවාස අහිමි වීම, වෙරලාසිතව තියෙන මානව ජනාවාස අහිමි වීමට එන දේශගුණ විපර්යාස බලපාන. ඒ වගේම තමයි ඔබ දන්නවා ළමයි, දැන් ලෝකයේම දැන් මිනිසාගේ මූලික අවශ්‍යතා තියෙනවනේ. එකක් නෙමේ ජලය කියන එක. එතුරාද ජලය සම්බන්ධව ගත්තොත් උග්‍ර ගැටලුවක් තියෙනවා ජල හිගය. ඇයි මේ ජල හිගය ඇති වෙලා තියෙන්නේ? එහෙනම් මේ දේශගුණ විපර්යාස වෙනකොට එක පැත්තකින් උල්පත් හිඳිලා යනවා. තව පැත්තකින් මේ පානීය ජලය දූෂණය වීමක් සිද්ධ වෙනවා. පානීය ජලය දූෂණය වෙන්නේ කොහොමද? එක පැත්තකින් සිදුවන දෙයක් තමයි මේ වාෂ්පීකරණයත් එක්ක අර වාෂ්පීකරණයේ ජලයේ වාෂ්පීකරණ සීඝ්‍රතාවය වැඩි වෙනකොට ඒ ජලයේ තියෙන ලවණ ඉතිරි වෙනවා. ඒක ලවණ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතන ලවණ ගතිය වැඩි කියලා කියන්නේ එතනදී පානීය ජලය සඳහා ඒව ලබා ගන්නට නොහැකි වෙනවා. ඒතන මේ ජල දූෂණය කියන එක මේ දේශගුණ විපර්යාසත් එක්ක ගොඩනැගිලා තියෙනවා. ඒක නිසා මිනිසාට ජල හිගයකට මුහුණ පාන්නට මේ නිසා සිද්ධ වෙන බව විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඔන්න ඕව තමයි අපිට දරුවනේ මේ දේශගුණික වෙනස් වීම මේ මානවයාගේ විවිධ කටයුතු වලට මිනිසාගේ විවිධ කටයුතු වලට බලපෑම් ඇති කරන බව විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්. දැන් අපි එහෙමනම් මේ දේශගුණ විපර්යාස නිසා මේ වගේ ගැටලු මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම දියුණු මනසක් තියෙන මිනිසා විදියට අපිට එනම් මේ දේශගුණ වෙනස් වීම අවම කර ගැනීම සඳහා මේ දේශගුණ වෙනස් වීම අවම කර ගැනීම සඳහා අපිම ඒ සඳහා සැලැස්මක් පියවර ගැනීම වැදගත් වෙනවා. එහෙනම් අපි කොහොමද මේ දේශගුණ වෙනස් වීම ආම කර ගන්න ක්‍රියාමාර්ග මොනවද? දැන් ඔබ පොඩ්ඩක් හිතන්න දරුවනේ. මේවා එහෙනම් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් පරිසරය තුල අර්බුද ගොඩනැගිලා තියෙනවනම් අපිට යෝජනා කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ටිකක් කෙරොත් අපිට මේ දේශගුණ විපර්යාස ආම කර ගන්න පුළුවන් කියන එක. එහෙනම් ඔබේ පෙළපොතේ තියෙනවා මේ දේශගුණික විපර්යාස අවම කරගන්නට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. එකක් තමයි අපිට මේ මානව කටයුතු මෙන්න මේ විදිහට සීමා කරගත්තොත් අපිට ඔන්න යම් තරමකින් මේ දේශගුණික විපර්යාස අවම කරගන්න පුළුවන් වෙනවා. එකක් තමයි අපිට පෙන්වා දෙන්න පුළුවන් ඔය හරිතාගාර වායු වර්ග පිටකරන බලශක්ති ප්‍රබව අඩුවෙන් භාවිතා කිරීම. ඔබ කලින් දවසේ අන්න ඉගෙන ගත්තා නේද හරිතාගාර වායු වර්ග මොනවද කියලා? ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ එළ යාමට බලපාන වායු වර්ග. එතකොට එහෙමනම් ඒ වායු වර්ග පිටකරන බලශක්ති ප්‍රබව තියෙනවනේ ගල්ලංගුරු, පෙට්‍රෝලියම් නේද? මෙන්න මේ වගේ මේවා භාවිතා කිරීම සීමා කිරීම. එතකොට අර පරිසරයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය මොකක්ද කරන්න පුළුවන්? අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒකට යම් තරමකින් එතකොට අපිට ඒ සඳහා දායක වෙන්න පුළුවන් වෙනවා. තව අපිට යෝජනා කරන්න පුළුවන් මෙන්න මේ වගේ යෝජනාවකුත් තියෙනවනේ. පුනර්ජනනීය බලශක්ති වැඩිපුර භාවිතා කිරීම. නැත්නම් පුනර්ජනනීය බලශක්තියින් අපි දිරිගැන්වීම. මොනවද දරුවනේ මේ පුනර්ජනනීය බලශක්තියන් කියන්නේ? නැවත නැවතත් භාවිතා කරන්න පුළුවන්, ඒවා ෂය වීමකට ලක් වෙන්නේ නැහැ, ඒකෙන් පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් එවැනි පුනර්ජනනීය බලශක්ති විදිහට සූර්ය බලශක්තිය, සුලන් බලශක්තිය, ඊළඟට සාගර තරංග, මෙන්න මේවා අපිට පුනර්ජනනීය බලශක්ති. එතන ලෝකේ වැඩි අවධානය යොමු කරන්න ඕනි මෙන්න මේ වගේ පුනර්ජනනීය බලශක්ති. ඒවා එතකොට පරිසරයට හිතකර නැවත නැවත භාවිතා කරාට ඒ වගේ ඒවායේ ෂය වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා අපිට ඒවා වඩාත් උචිත බලශක්ති, පරිසර හිතකාමී බලශක්ති විදියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. එවැනි බලශක්ති වැඩිපුර භාවිතා කිරීමට යොමු වීම කාලෝචිත වෙනවා. ඒ වගේම තමයි මේ වකවානුව තුළ ඔබ නිතර අහලා තිනවා මේ අපේ විශේෂම කුෂිකර්මාන්තයේදී යොදා ගන්න රසායනික පොහොර ළම. පහුගිය කාලවල දැනටත් අපේ රටේ බොහොම ආందోලනයට ලක්වෙච්ච කාරණයක්. මේ රසායනික පොහොර භාවිතය කියන එක. ඔගලන් දන්නවද ඔය රසායනික පොහොර පාවිච්චි කරනකොට ඒක පරිසරයට අහිත කරයි. මේ භූමියට අහිත කරයි. දේව රසායනික පොහොර පාවිච්චියත් එක්ක සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් මේ වගේ වායු වර්ග පිට වෙනවනේ දරුවනි. ඒතර ඒවා අපි ඉගෙනගෙන තියෙනවනේ කලින් ඒවා තමයි හරිතාකාර වායු වර්ග කියන්නේ. එහෙමනම් අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ අයින්දිය රසායනික පොහොර භාවිතයේ සීමා කරලා එහෙනම් අයින්ද්‍රිය පොහොර යොදා ගැනීම. අයින්ද්‍රිය පොහොර වැඩි වශයෙන් භාවිතයට ගැනීම. අයින්ද්‍රිය පොහොර කියන ඒවා දන්නව ඔයගොල්ලන්? කාබනික පොහොර, ගොම පොහොර නේද? ඊළඟ කොළරොඩු පොහොර. මේවා අපි අයින්ද්‍රිය පොහොර විදියට ගන්න. කොම්පෝස්ට් පොහොර. එතකොට මේ වගේ පරිසරයට හිතකාමී, පරිසර හිතකාමී පොහොර වර්ග. එතකොට මේ වගේ අහිතකර දෙයක් පරිසරයට මුදා හැරෙන්නේ නැහැ. ශාක වලට හිත කරනවා, භූමියට හිත කරයි, මිනිසාට එක හිත කරයි. එතකොට මෙන්න මේ වගේ පොහොර වර්ග භාවිතයේ දිරිගැන්වීම. ඒ වගේම තමයි මේ කැලිකසල ලෝකයේම නාගරීකරණයත් එක්ක බලපාන ප්‍රධාන ගැටලුවක් නෙමේ කැලිකසල කියන්නේ. ඒක නිසා ඒවට අපි කියනවා දැන් ඝන අපද්‍රව්‍ය. මිනිස්සු ඉවතරන පරිසරයට මුදාහරින මේ ඝන අපද්‍රව්‍ය හේතු කොටගෙන දන්නවා ඔය මීතේන් වගේ වායුන් විමෝචනය වීම සිද්ධ වෙනවායි. එහෙමනම් ඒවා අපි අවම කරගන්නට පියවර ගන්නවා. ඒක නිසා තමයි අර ඝන අපද්‍රව්‍ය කලමනාකරණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට යෝජනා කරන්න පුළුවන්, අපිට කියන්න පුළුවන් ලෝකයේ එහෙනම් හැම රටක්ම, දැන් අපේ රට ඇතුළු ලෝකයේ හැම රටක්ම ලෝකයේ තියෙන එහෙනම් මේ ඝන අපද්‍රව්‍ය කලමනාකරණය කරලා ඒවා මිනිස් ප්‍රයෝජනයට ලබා ගැනීම. ඒකෙන් පරිසරයට හානිය නොවන බව විශේෂයෙන්ම අපිට සඳහන් කරන්නට පුළුවන් වෙනවා. ඊළඟට දරුවනේ අපිට පුළුවන් අපි හැමෝටම මේ පරිසරයට දායාද කරන්න, පරිසරයේ රෝපණය කරන්න අපිට පුළුවන් පැල ඇති. ඒව තමයි ගස් කොළන් හිටවන්න පුළුවන්, වනමගා වැඩිපුර ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒතර වනමගාවන් වැඩිපුර ව්‍යාප්ත කිරීම තුල අර පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වර්ග අවශෝෂණය කර ගන්නවා ශාක වගේ. ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් පිට කරනවා. ඒවා අපිට යොද. ඒ වගේම තමයි ඔය මිශ්‍ර භෝග බහු භෝග වගාවන් හඳුන්වා දීම. ඒවත් අපිට පෙන්වන්න පුළුවන්. දැන් ඔය මිශ්‍ර භෝග නැත්නම් බහු භෝග වගාවන් කියලා කියන්නේ එකම භූමියක විවිධ භෝග වර්ග වගා කිරීම. එතන මේකෙන් කොහොමද දේශගුණ වෙනස් වීම ආම කරගන්නේ? මේ බහුභෝග වගාවත් එක්ක සිදුවන දේ තමයි අස්වැන්න වැඩි වෙනවා. අස්වැන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි සමහර භෝග වලින් මේ පරිසරයේ විශේෂයෙන්ම තියෙන විවිධ වායු වර්ග අවශෝෂණය කරගන්න. ඔය රණිල ශාක විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට ඒවා තුලින් අස්වැන්න වැඩි කර ගන්නවා වගේම තමයි මේ පරිසරයේ අර අහිතකර කෘමි විශේෂ, ඒ වගේ අහිතකර වායු වර්ග අඩු කර ගන්න, සාන්ද්‍රණය අඩු කර ගන්නට දායක වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපිට පෙන්වා දෙන්න පුළුවන් එකම අර ඒක භෝග වගාවට වඩා බහු භෝග වගා කිරීම මේ කාලය තුල වඩාත් උචිතයි. ඔය ඉස්සර කාලේ දරුවනි මේ බහුභෝග වගා කරේ මොනාගේද? හේම් භෝග වගාවක්. හේම් ගොවිතැන් ක්‍රමේදී තිබ්බලව. එතකොට එදා එහෙනම් මේ බහුභෝග වගාවත් එක්ක හොඳ ආහාර සුරක්ෂිතතාවයකුත් ඇති වෙනයි. ධාන්‍යද, එළවලුද නේද? ඊළඟට ගත්තොත් ඔය විවිධ ඖෂධ වර්ගද, ඒව හැම දෙයක්ම එකම භූමියක වගා කිරීම සිද්ධ වෙන නිසා. හරි. ඒව එතකොට අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන්. ඊළඟට දරුවනේ ඔය පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම. පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කිරීමනොත් අපිට අන්න අර දේශගුණ විපර්යාස අවම කරගන්න පුළුවන් වෙනවා. පොදු ප්‍රවාහන කියන්නේ මොනවද? බස්ම රත, ඊළඟ දුම්රිය, මේවා පොදු ප්‍රවාහන සේවා. එතකොට එකවර පුද්ගලයන් රාශියකට විශාල ප්‍රමාණයකට මේ වගේ යන්න පුළුවන්. එතකොට පෞද්ගලික රටවලට වඩා පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කිරීම තුළ අර බලශක්තිය එහෙම ඉදිරි කර ගන්න පුළුවන්. එතකොට බලශක්තිය වැඩි වශයෙන් භාවිතයට ගන්නේ නැහැ. එතකොට සිදුවන දේ තමයි පරිසරයට අර වගේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ වායු වර්ග පිට වෙන ප්‍රමාණයත් මොකද වෙන්නේ අඩු කර ගන්න පුළුවන් වෙන. ඒක නිසා තමයි බොහෝ රටවල් වල මේ පොදු ප්‍රවාහන සේවාවන් ජනප්‍රිය කරලා තියෙන්නේ. සමහර නගරවලට පෞද්ගලික රථවාහනවලට සතියේ දිනවලදී විශේෂම කාර්යබහුල දිනවලදී ඇතුළු වෙන්නත් අවසර දෙන්නේ නැහැ. මොකද ඒ නගරවල ගමන් කළ යුතු වන්නේ අනිවාර්ය කරලා තියෙනවා පොදු ප්‍රවාහන මාධ්‍ය වලින් කියන එක. පොදු ප්‍රවාහන මාධ්‍යයෙන් තමයි භාවිතා කරන්න ඕනි කියන එක. විශේෂයෙන් මේ නගරවල පරිසර දූෂණය එහෙම අඩු කරගන්න තමයි මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙන්නේ. එහෙමනම් දැන් ඔබට පැහැදිලි වෙනවා මේ දේශගුණ විපර්යාස අවම කරගන්නට අපිට මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග මිනිසාට ගත හැකි වෙනවා. මේවා ඉතාම ප්‍රායෝගිකයි නේද දරුවෝ. අපි හැමෝම ලෝකයේ ඉන්න සියලුම මිනිස්සු මෙවැනි ක්‍රමවේදවලට ගියා නම් අද පවතින මේ දේශගුණ විපර්යාස ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ තරම් බලපෑමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙනම් අපිට මේවා ක්‍රියාමාර්ග ගන්න විශේෂයෙන්ම අවශ්‍ය කරන සංවිධාන පිහිටුවා ගැනීම වැදගත් වෙනවා. දැන් මම මේ ගෝලීය වශයෙන් දැන් මේක ලෝකයටම බලපාන දෙයක් නිසා ගෝලීය වශයෙන් මේ දේශගුණික වෙනස් වීම අවම කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එතකොට මේ සංවර්ධිත රටවල්, සංවර්ධනයේ වෙමින් පවතින රටවල් විශේෂයෙන්ම හැමෝම එකතු වෙලා ගෝලීය දේශගුණික වෙනස්කම් අවම කර ගන්නට විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබීම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර සංවිධාන සම්මුති එකගතාවයන් වලට ලැබීම දක්නට ලැබේ. මේක කියනකොට දැන් ඔගලගේ පෙළපොතේ තියෙනවනේ දරුවනේ ඔය දේශගුණ වෙනස් වීම අවම කර ගැනීමට ගෝලීය වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගට කියලා. එතකොට ඕකේ තියෙනවා බලන්න ඔය ස්වභාව ධර්ම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය, ඔය බූට්ලන් කොමිසම, රියෝ ද ජනේරෝ නුවර පැවති මිහිකත සමුළුව, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, මෙන්න මේවා මෙවැනි ක්‍රියාමාර්ග, මෙවැනි සම්මුති, මෙවැනි සංවිධාන රාශියක් ලෝකේ ජාතීන් එකතු වෙලා ආරම්භ කළා තියෙනවා. එහෙමනම් ඒකෙදී අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් ඔය දේශගුණික වෙනස් වීම අවම කර ගැනීම සඳහා ස්වභාව ධර්ම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය. එහෙම එකක් තියෙනව නේද ඔගලන්ගේ පෙළ පොතේ බලන්න. ස්වභාව ධර්ම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය. මේක ළමයි විශේෂයෙන්ම 1948 දී හරි 1948 ප්‍රංශයේ පොන්ටම්බ්ලු කියන නගරයේ කේන්ද්‍ර කරගෙන තමයි බිහි වුනේ. 1948 පොන්ටම්බ්ලු කියන නගරයේ කේන්ද්‍ර කරගෙන දරුවනේ බිහි වුනේ. මේකේ වර්තමාන මේ සංවිධානයේ වර්තමාන මූලස්ථානයේ තියෙන්නේ කොහෙද? ස්විස්තර්ලන්තයේ ග්ලෑන් කියන නගරේ. ස්විස්තර්ලන්තයේ ග්ලෑන් කියන නගරේ තමයි මේකේ මූලස්ථානය වර්තමානයේ තියෙන්නේ. ඒ දුර මේක තුලින් මේ මෙවැනි සංවිධාන බිහි කර ගැනීම තුලින් නැත්නම් මේ සංවිධානයේ අරමුණු මේක බිහි කර ගැනීමේ අරමුණු රහසක් තියෙනවලම. ඒ අරමුණු තමයි විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් එකක් තමයි අත්‍යවශ්‍ය පාරිසරික ක්‍රියාවලී හා ජෛව සහායක පද්ධති පවත්වාගෙන යාම. අත්‍යවශ්‍ය පාරිසරික ක්‍රියාවලී හා ජෛව සහායක පරිසර පද්ධති පවත්වාගෙන යාම. ඒක අරමුණ. දෙවැනි අරමුණ තමයි අර ජානමය විවිධත්වය සුරක්ෂිත කිරීම. මොකද අද ලෝකයේ විශාල වශයෙන් සිද්ධ වෙන දේ තමයි මේ ජාන මංකොල්ලේ. මේ ශාක ජාන, සතුන්ගේ ජාන නේද? ඒක නිසා ඒ ශාක සතුන් වඳවි යාමේ තර්ජන. ඒක නිසා මේ ස්වභාව ධර්ම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමයේ විසින් ඒගොල්ලන් පිහිටුවා ගැනීම මේක අරමුණක් වුණේ. මොකද්ද? ජානමය විවිධත්වය සුරක්ෂිත කර ගැනීම. මේගොල්ලන්ගේ තවත් අරමුණක් තිබ්බලමයි. පරිසර පද්ධති සත්ව ශාක විශේෂ තිරසර ලෙස පරිභෝජනය කිරීම සහතික කිරීම. ඒ කියන්නේ අර මේ අපි පරිසර පද්ධති සත්ව විශේෂ ශාක අපේ ප්‍රයෝජනයට ගන්නකොට ඒවා විනාශ නොකර අනාගතයේ පරම්පරාව වෙනුවෙන්ද ඉතිරි කරමින් අර අධිපරිභෝජනයකට යන්නේ නැතුව ඒවා භාවිතා කිරීම. එතකොට අර පරිසර සමතුලිතතාවයන් ආරක්ෂා වන ආකාරයට භාවිතා කිරීම මෙන්න මෙවැනි අරමුණු රාශියක් මුල් කරගෙන තමයි මෙන්න මේ කියන ජාත්‍යන්තර සංගමය. ඒ කියන්නේ ස්වභාව ධර්ම සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සංගමයේ බිහිවීම දක්නට ලැබෙන්නේ. එතකොට මේ සංගමය පවත්වලා 1948 සිට විවිධ අවස්ථාවලදී මේකේ මේ සංවිධානය ඔය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනිනුත් ඒ වාගේම තමයි ලෝක වනජීවී අරමුදල වැනි ආයතනවලිනුත් මුල්‍යාධාර ලබා ගනිමින් මේ සංවිධානයේ පවත්වාගෙන යාම දක්නට ලැබෙනවා. ඔවුන් විශාල කාර්යභාරයක් මේ දේශකුණික විපර්යාස අවම කරගන්නට කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේකෙදි අපිට පෙන්වන්න පුළුවන් මේ සංවිධානයේ බිහිවීමත් එක්ක මේ සංවිධානයේ එක සමුළුවක් 1972 අර ස්ටොක්හෝම් නගරයේදී පැවැත්තුවා. ස්ටොක්හෝම් ඔබ බලන්න ලෝක සිටියේ මේ දරුවනේ ස්විස්තර්ලන්තයේ තියෙන විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් ඔය ස්ටොක්හෝම් ස්වීඩනයේ ස්ටොක්හෝම් කියන නගරයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් කියන නගරය. හරි, ස්වීඩනයේ තියෙන ස්ටොක්හෝම් කියන නගරයේ මේකේ 1972 සමුළුවක් පවත්වලා තියෙනවා. ඒ වගේම තමයි මේ දේශගුණික විපර්යාස පිටුදැකීමේදී ඔය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විශේෂයෙන්ම 1972 ඒකෙන් ඒ ස්ටොක්හෝම් කියන සමුළුවෙන් තමයි එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය බිහි වෙන්නේ ළමයි. එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය බිහි වෙන්නේ 1972 ඔය සමුළුවේදී. ඊට පස්සේ තමයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ඒ සමුළුවේදී විශේෂයෙන් මේ සංවිධානය බිහි වුණාට පස්සේ ඊට පස්සේ 1972 රියෝ ද ජනේරෝ වල තියෙනවා මිහිකත සමුළුව කියලා එකක්. එතකොට එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය 1972 බිහි වුණාට පස්සේ ලෝක දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා පිහිටුවා ගන්නවා එක සමුළුවක් තියෙනවා. ඒ සමුළුව තමයි ලෝක මිහිකත සමුළුව. ඒක බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නගරයේදී තමයි පවත්තන්නේ. දෙතුර මේ සමුළුව දීර්ඝ වශයෙන් රටවල් 172ක් එකතු වෙලා නියෝජිතයින් විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේ සමුළුව පවත්තන්නේ ළම. එතකොට මේ සමුළුවේදී තමයි අනාවරණය කරගත්ත කරුණු ගණනාවක් තියෙන. එතකොට ඒ සමුළුවේදී දේශකුණු විපර්යාස අවම කරගන්නට යෝජනා රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි අර CFC වායු විමෝචනය අවම කිරීමට පියවර ගැනීම. ඒක මුළුමනින්ම 2000න් පස්සේ විමෝචනය සම්පූර්ණම තහනම් කිරීම. ඊළඟට ඔය රථ වාහන වලින් පිටවෙන දුම් පරීක්ෂා කිරීම. ඝන අපද්‍රව්‍ය කලමනාකරණී පොසින ඉන්ධන පරිභෝජනය අවම කිරීම අපි අර කලින් කතා කරේ. ඒ වගේම තමයි සත්ව ශාක විශේෂ ආරක්ෂා කිරීම මගින් ගෝලීය ජෛව විවිධත්වයේ ආරක්ෂා කිරීම. අර පුනර්ජනනීය බලශක්ති වැඩිපුර පරිභෝජනයට නැඹුරු කිරීම. ඊළඟට වනවගාවන් ප්‍රචලිත කිරීම. ඒ වගේම තමයි ඔය අපිට පෙන්වන්න පුළුවන් සඳලුතල වගාව. ඒ කියන්නේ ගොඩනැගිලිවල මහල් නිවාසවල මහල් ගොඩනැගිලි ඉහළ මහලවල ඒ වගේ ශාක වනවගාවන් දියුණු කිරීම. අන්න ඒ වගේ ඒවා අපිට විශේෂයෙන්ම පෙන්වනවා. ඊළඟට ඓන්ද්‍රිය පොහොර භාවිතයේ වැඩි කිරීම. මෙන්න මේ වගේ දරුව අපිට කරුණු රාශියක් විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන්. ඒතර මේ දේශකුණික විපර්යාස අවම කර ගන්න ගෝලීය මට්ටමේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග. එතකොට ඒකෙදී අපිට ඔය සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් විශේෂයෙන්ම ස්වභාව ධර්ම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය, ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ යටතේ පැවැත්වුණු 1992 මිහිකත සමුළුවත්, විශේෂයෙන්ම ඊළඟට බෘට්ලන් කොමිසන් සභා වාර්තාවත් වැදගත් වෙනවා. ඔය බෘට්ලන් කොමිසන් සභා වාර්තාව කියන්නේ දරුවනි, නෝර්වේ හිටපු අගමැතිනිය වන ග්‍රෝහාලන් බෘට්ලන් කියන මැතිනිය විසින් ඉදිරිපත් කරපු ඒ වාර්තාව තමයි ඔය බෘට්ලන් කොමිසන් වාර්තාව කියන්නේ 1987. අපේ පොදු අනාගතය කියලා ග්‍රන්ථයක් ඇය විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒකෙන් පරිසරය ආරක්ෂා කරගන්න, දේශකම විපර්යාස අවම කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග විශේෂයෙන්ම පෙන්වා දීලා තියෙනවා. ඒවා එතකොට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඊට අමතරව ඔය දේශකම විපර්යාස පිළිබඳව අන්තර් ආණ්ඩු මණ්ඩලය 1988 මේ පිහිටුවාගෙන ඒ තුලින් තවදුරටත් මේ දේශගුණ විපර්යාස අවම කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග එබ මණ්ඩලයේ මගිනුත් ඉදිරිපත් කළා තියෙනවා ලෝකයට. එහෙමනම් දරුණුයි දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ දේශගුණ විපර්යාස හේතුවෙන් මිනිසාට ඒ වගේම තමයි ඒවා අවම කරගන්න ගත යුතු ක්‍රියාමාර්ග සහ ගෝලීය මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග. මේවා පිළිබඳව ඔබ ඔබේ විශේෂ අවධානයක් යොමු කරන්න. එසේනම් අද දිනේ තුල අපි මේ කතා කරපු ඒ දේශගුණ වෙනස් වීම සම්බන්ධව ඒ පාඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මෙම පාඩම ගැන මම බ කුඩාකුසුම් බාලිකා මහවිද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය උගන්වන ආචාර්ය ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරු මහත්මයා.
එතන ආදරණීය දුවේ පුත්‍රයා අද දවසේ භූගෝල විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුපියාණන්.